වසන්තයාපා බණ්ඩාර ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාද කරන දෙවන දවස අද. අද දවස වෙනකොට පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 3ක් ගත වෙලා, මේ අවුරුදු 3 තුලම මේ සභාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මොනතරම් සංවාද නම් ඇති වුණාද? මේ උත්තරීතර සභාවට මේ වගේ ප්‍රහාරයක් පිළිබඳව යම් කිසිහරි අනාගත ඉඟියක් සිදුවන බවට වැදගත් කතාවක් කළේ 2016 විජේදාස රාජපක්ෂ මැතිතුමා. 2019 අප්‍රේල් 21 කළු ඉරිදා උදා වෙන්නේ ඊට පස්සේ. එදා තමයි අපේම සහෝදර ජීවිත 269කගේ දිවි අහිමි වෙන්නේ. හිත්වාල වෙච්චි අපේම ඥාතීන්ට කනගාටුව විතරයි අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඒත් වින්දිතයන් වෙලා ඉන්න වෙනම තැනක උන් ඉන්නේ. ඒ කොහොමුණත් අදත් මේ සභා ගැබේ තියෙන්නේ ද්වන්ද වාග් ප්‍රහාර විතරයි. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් විදිහට වාග් ප්‍රහාර වලින් පාස්කු ප්‍රහාරයට ලක් වූ වින්දිත අම්මලාගේ දූලගේ දුක තුනී වෙනවද කියලා අපි අහනවා. මේ කතා වලින් අප්පච්චිලා අහිමි වූ පුතුන්ගෙට පුංචි හරි සතුටක් දැනෙනවද? අනාගතයේ මේ වගේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන ඛේද වාචකයකට රට ගොදුරු නොවේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? අපිට අන්තිමේට ඉතුරුනේ ධර්මේලා මොහිදීන්ලා තරහ වෙච්ච එක, අපෝන්සුලා ධර්මේලා තරහ වෙච්ච එක. අපි එක තිබ්බ ඇයි හොඳයි ගොඩනගන්න මේ මානව පරපුරට මේ අවස්ථාවවත් බැරි වෙයිද? මනුස්සත්ව නාමයෙන් අපි ඉල්ලන්නේ ඒ දුකටපත් වූ නෑදෑයන්ගේ දුක වඩන පෞකාරය නොවීම. ගුරුවරු විදියට, පක්ෂනායකයෝ විදියට, බෞද්ධයෝ විදියට, ක්‍රිස්තියානි ආගමිකයෝ විදියට, නායකයෝ විදියට මේ ඇවිලෙන දුක්ඛින්දර අපි නිවා දමන්න කටයුතු කරමු. විශ්වාසනීය ආණ්ඩුවකින් මේ සහෝදරත්වය ගොඩනගන්න තව කොච්චර කල් යයිද? මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදියට මාව පත් කරලා ලැබු 110,000කට ආසන්න සහෝදර හදවත් මගෙන් ඉල්ලුවේ මේ සහෝදරත්වය ගොඩනගන්න කියලා. මම ආවේ 157 වෙනියා විදියට මේ ආණ්ඩු පක්ෂේ. 2020 අගෝස්තු 5 වෙනිදා ඉඳලා රටේ දේශපාලන, ආර්ථිකය, සෞඛ්‍ය එක්ක පොරබදන කතාව අපි සක්‍රියව දැක්කා. පාර්ලිමේන්තුව ඇවිත් අවුරුදු 1.5කට වැඩි කාලයක් අවසන් වෙනකොට මාරාන්තික කොරෝනාව ජයගත්තා කියලා අපිට උතන් අනන්න පුළුවන්. මිලියන 22ක ජීවිත කොරෝනාවෙන් බේරාගත් යාන්ත්‍රණයක් හදපු ගරු ජනාධිපතිතුමා ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට වගේම මහජනතාවට ගෞරවය පුද කරනවා. කොරෝනා ජයගත්තා කියන ආඩම්බර වෙන ගමම්ම මහමගට බැස්සට පස්සේ ඒ ජනතාව කොරෝනා වලින් මිදිලා අද ඉන්නේ කොතනද? තෙල්ලීඩෝ දෙකක් නැතිව තෙල් පෝලිං වල ඉන්න ත්‍රිවිල් මල්ලිලා, රාත්‍රී කෑම වේල දරුවට උයලා දෙන්න බැරිව ගෑස් පෝලිමේ නම්මලා, කම්මලේ අමුද්‍රව්‍ය ටික ආනයනය කරගන්න බැරුව ඩොලර් හොයන ව්‍යාපාරික මහත්තුරු, මේ කන්නේවත් ගොවිතනක් බතක් කරගන්න බැරුව පෝර බීජ නැතිව හඬා වැළපෙන ගොවි ජනතාව, මේ හැමෝම මහමගදී අපිට අද දකින්න පුළුවන්. මේ හැමෝගෙම දුක්ගින්දර ලියලලා තියෙන අද දවසේ අපි තාමත් මේ සභා ගර්භයේ මොන විකාරයක්ද කරන්නේ? පාර්ලිමේන්තු උත්තරීතරයි කියලා කියන්නේ ඒත් පසුගිය සභාවාරයේ ඇරඹෙන්නේ ගින්දර මැදින් තෙල් මිල දරා ගන්න බැරි ගානට වැඩි වෙලා අපේම මිනිස්සු මහපාරට ඇවිත් අරගල කරද්දි මම හිතුව අප්‍රේල් 5 වෙනිදා ඉඳන් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ හැමෝම එකතු වෙලා ඇවිලෙන මහජන දුක්ගින්දර නිවන්න විසඳුමක් කතා කරගෙන ප්‍රශ්නේ විසඳාවි කියලා. මේ ප්‍රශ්න මේ විදියට ඔඩුදුවන්න කලින් තනි තනිව අපි මේව විසඳන්න යෝජනා කළා. කැකෑරෙන පොහොර ප්‍රශ්නය, ණය ප්‍රතිවගත කිරීමේ ප්‍රමාදය, ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ අක්‍රමිකතා විශේෂයෙන් අපේ කණ්ඩායම් තුලදී අපි කතා කළා. හිරු සිරස දෙරණ ජාතික රූපවාහිනිය සියත මේ හැම මාධ්‍යකම අපි කතා කළා. ඒක ඉඩ දුන්නාට ස්තුතිවන්ත වෙනවා. ඒත් අපේ කතාව හරියට කියන්න ලැබෙන්නේ අද. අපේ ආණ්ඩුවේ 120 දෙනා අතර අපි 10 දෙනෙක් ඉන්නවා. අපි 10 දෙනා පසුගිය 17 වෙනිදා ලිපියක් සකස් කළා. ඒ ලිපිය අපි සඳහන් කළා රටේ දැන් පවතින දේශපාලන, ආර්ථික අර්බුදය විසඳන්න කෙටි කාලයකට සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයකට යෑම සඳහා සියලු පක්ෂවල විෂය ප්‍රවීණයෝ හවුල් කරගත් කැබිනට් එකක් හරහා රටේ ජනතාවගේ අධික මිල උද්දමනය පාලනයකට සාමාන්‍ය ජන ජීවිතයේ සංසුන් කොට රට ස්ථාවර කිරීමට කටයුතු කරමු කියලා. නමුත් ඒ ලිපිය ගරු ජනාධිපතිතුමාට බාර දෙන්න අවස්ථාව ලැබෙන්නේ 19 වෙනිදා හවස 5ට. අද කවුරු හරි හිතනවා නම් මේ අර්බුදය විසඳන්න තනි දේශපාලන පක්ෂයකට පමණක් බැර කරලා විසඳන්න පුළුවන් එකක් කියලා මම හිතන්නේ නැහැ. එහෙම එකක් අද තියෙන්නේ කියලා හෙට කවුරු බලය ගත්තත් සැබෑ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. මේ ඩොලර් අර්බුදය ජය ගන්න රටගෙන ඇත්ත උමනාතින සැබෑ මිනිස්සු එකතු වෙලා අර්බුදය බෙදාගත් වගකීම් වලින් විතරයි විසඳන්න පුළුවන් වෙන්නේ. ඒ මහජන විශ්වාසය එළිය තරුණයන්ට දරුවන්න දෙන්න පුළුවන්. එහෙම කළොත් විතරයි සභාපතිතුමනි අපි උත්සාහ දරන්නේ අපිට ඡන්දය දුන්න 69 ලක්ෂයක මිනිස් පරම්පරාවේ අපේක්ෂාවන් වලට පණක් දෙන්න. ඡන්දය නුදුන් ජනයාගේ වගකීමක් තිබෙන්නේ අපිට. මේ ප්‍රශ්නේ විසඳන්න මොනතරම් මේ පාර්ලිමේන්තුවේ සම්පත් තියෙනවද? ගරු කතානායකතුමනි, පිටත කොච්චර මානව සම්පත් තියෙනවද? මේ මානව සම්පත් ඇයි සභාපතිතුමනි අපිට කළමනාකරණය කරගන්න බැරි? මම චරිත කීපයක මේ කතාව කියන්න ඉඩ දෙන්න. අවසානයේ ගල්ගසා අපි මරා දමන්න. පළමුව මම කියනවා ගරු ජනාධිපතිතුමා පිළිබඳ වචනයක් කියන්න ඕන. එදා 19 වෙනිදා හවස 5ට තමයි අපේ සාකච්ඡාව ආරම්භ වෙන්නේ. අපි තදින්ම කිව්වා එතුමට රටේ දුක්ගින්දර නිවල මූලික වගකීම් මේ වගකීම තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන වශයෙන් අපිට කියලා. විපක්ෂයේ බලපෑම් කණ්ඩායම් වලටත් මේකේ වගකීමක් තියෙනවා. අපි කියනවා මේ සාකච්ඡාව අතරතුර තමයි IG ගෙන් කෝල් එකක් ආවේ ගරු ජනාධිපතිතුමාට. අපි මේ මණ්ඩපේ සාකච්ඡාව කරන අවස්ථාවේ අපි දැක්ක ජනාධිපතිතුමාගේ මූණ ඉරියව් වෙනස් වුණ අන්දම. ඒ වෙලාවේ ජනාධිපතිතුමා කීවා මගේ මිරිහානේ ගෙදර වට කරලා අරගල කරන කොටත් මම උණ්ඩේ නෙවෙයි මේකට උත්තරේ කියලා කිව්වා. ආරක්ෂක කවුන්සිලෙදි කීපාරක් මම කිව්වද උණ්ඩේ උත්තරේ නෙවෙයි කියලා. ඒ කතාව කියපු ජනාධිපතිතුමා තේරුම් ගන්න මේ උත්තර සභාවේ කාටත් පුළුවන් කියලා මම කියනවා සභාපතිතුමනි. දෙවන ගරු අගමැතිතුමාගෙන වචනයක් කියන්න ඕන. එතුමා පහුගිය සතියේ කියනවා රාජපක්ෂලා බලය ලබා ගන්නත් බලය අත්හරින්නත් හොඳ හැකියාවක් තියෙනවා කියලා. මේ කෘතහස්ත දේශපාලන නායකයා අපිට අත්පොතක් සපයවුවා මේ පාර්ලිමේන්තුවට පිවිසෙන්න. දෙවනුව විපක්ෂ නායකතුමා ගැන මං අහපු කතාවක් කියනවා. මං හිතන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා මේ අවස්ථාවේ ඉන්නවා. රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා සමග වෙච්ච සංවාදය මගේ මිත්‍රයෙක් මට ඇවිල්ලා කිව්වා. විපක්ෂ නායකතුමාට ඉදිරිපත් කළා තියෙනවා විශ්වාස භංගයේ පිළිබඳව ඒ අස්සල් ලේඛනය ඉදිරිපත් කරලා තිනවා කතානාය මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙලාවේ කියලා තිනවා කියලා මම අහුවා. මම දන්නේ මේකේ සත්‍යතාවය. මේ වෙලාවේ IMF එකේ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡා පැවැත්වෙන අවස්ථාවේ කතානායක තුමාට ගිහින් දුන්නොත් මේ විශ්වාස භංගයේ ඒ සාකච්ඡා බිඳ වැටෙනවා. ඒ නිසා මම කියනවා මේ විපක්ෂ නායකතුමා පිළිබඳවත් මම කියනවා අපි හෘදයාංගම බලන්න ඕන කියලා. ඒ වගේම මම කියනවා මේ අවස්ථාවේදී කියනවා හතරවෙනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳවත් මට කතාවක් කියන්න තියෙනවා. එතුමා එදා සංදීප් සමරසිංහගේ ඒ එතුමාගේ ආධාරකරුවෙක් වන චමින්ද ලක්ෂාන් ඒ ඝාතනයේ වෙච්ච සිද්ධිය පිළිබඳව කතා කරද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සභාව ඉඳගෙන එදා ඇවිලෙන්ඩ ගියපු දුක්ගින්දරක් මිනිස් පරම්පරාවක විශාල විනාශයක් වළක්වන ඉතාම සංසුන් කරන මහජනතාව කතාවක් ඉදිරිපත් කළා. ඒ වගේම මට කියන්න ඕනේ පස්වෙනුව අනුර කුමාර් දිසානායක මැතිතුමා ඔබතුමා දූෂණය පිළිබඳව කතා කරනවා. අපි කියනවා මේකට යථාර්ථවාදී දැක්මක් දෙන්න ඕන කියලා. රාසමාණික මන්ත්‍රීතුමා අපේ පැත්තේ රමේෂ් පද්‍රණ මන්ත්‍රීතුමා හර්ෂද සිල්වා මැතිතුමා ඒ වගේම තමයි මේ සරත් පොන්සේකා මැතිතුමා පිළිබඳවත් මට වචනයක් කියන්න තිබෙනවා. කාල වේලාව ඉතාම වේගෙන් යන නිසා ගරු සභාපතිතුමනි සරත් පොන්සේකා මැතිතුමාගේ වචනය අවසානයේදී මම කියනවා. එතුමා කියනවා විදුහල්පතිවරයෙක් අපචාර වැඩ කරොත් එහෙම ඒ විදුහල්පතිවරයා වෙනුවට මුළු විදුහල්පති ශ්‍රේණියම ඉවත් කරලා අවසන් කළා දානවද කියලා එතුමා ප්‍රශ්නයක් නගනවා. හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා
ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
අපි මේ ප්‍රශ්නේ එකතු වෙලා විසඳන්න බැරි නම් මේ පාර්ලිමේන්තුව මොකද්ද කියලා හරින් ප්‍රනාන්දු මැතිතුමා කියනවා.
ප්ලීස් ගරු මන්ත්‍රමාල ආසනවලට යන්න සභාවේ සරුවට සහාය ලබා දෙන්න
ආසනවලට යන්න. එතුමා කියන්නේ ඒ වගේම කතාවක්. අපි කියනවා මේ ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයේ විෂය ප්‍රවීණයෝ ඉන්නවා. ගරු සභාපතිතුමනි මම මේ වෙලාවේ එළිය ඉන්න තරුණ පරම්පරාවෙන් එක ඉල්ලීමක් කරනවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුම එනකොට ඔබගේ තිබ්බ ඒ ආසාව රට පිළිබඳව ආලය මේ බිත්තිවල පින්තාරු කරා. ඔබ පින්තාරු කරේ අපෙන් පාට පෙට්ටියක් අරගෙන නෙවෙයි. අපි ඒක දන්නවා. මට මතක් වෙනවා පෝල් කගාමේ ජනාධිපතිවරයා පෝල් කගාමේ බලයට අවිල්ලා 1998 මේ මහා විශාල විනාශයක් වෙච්චි ඝාතන වෙච්චි රුවන්ඩාව 2020 වෙනකොට රට මේ සෞභාග්‍යමත් තැනකට ගෙනාව රුවන්ඩාව. මම කියනවා මේ තරුණ පුතාලගෙන් දුවලගෙන් මමත් ගුරුවරයෙක් විදියට ඉගැන්නුවා දශක 3කට ආසන්න කාලයක්. ගෝඨ ගෝහොම් කියන තරුණ දරුවන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා. අපි පියවරක් පිටිපස්සට තියලා මේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට කෙටි කාලයේදී වසරකට වෙන්න පුළුවන් වසර දෙකකට වෙන්න පුළුවන් සභාපතිතුමනි මේ පාලන කාලය තුල අපි කාටවත් වෙනස් කරන්න ගන්න බැරි. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදමු. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදමු. ඒ වගේ මම කියනවා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදමු. ඒකට කෙටි කාලයක් ඉඩ දෙන්න. ඔබගේ බලාපොරොත්තු වෙනුවෙන් තරුණ ආධුනික ඔබ අද සමහර වෙලාවට විශ්වවිද්‍යාල තුල වෙනත් තැන්වල අරගල කරන ඇති. අපි දහ දෙනා ආධුනික ඇති. අපි කරන්නේ දෙවැනි අරගලයක්. මේ අරගලේදී මම කියන්නේ මේ සාධාරණ සංහිඳියාව, ඒ වගේම මේ රටේ අස්ථාවර දේශපාලන සහ ආර්ථික වාතාවරණය පහ කරලා ජාත්‍යන්තරයට විශ්වාසය දෙමු, අපේ ජනයාට විශ්වාසය දෙමු, තරුණයාට විශ්වාසය දෙමු, අද ගොවියට විශ්වාසය දෙමු. මේ වගේ ස්ථාවර රටක් හදන්න අවශ්‍ය මැතිවරණයකට, ඒ වගේම ව්‍යවස්ථා වෙනසක් කරනවා නම් ඒකට යන්න ඒ අනුව කාලය ලැබෙනවා
සභාපතිතුමනි.
ඒ නිසා සභාපතිතුමනි අපි කියනවා මේ අපි සියලු දෙනා සිටින්නේ ආණ්ඩු පක්ෂය තුල. මේ 69 ලක්ෂයේ කිසිදු කෙනෙකුට වරදක් වෙන්න අපි ඉඩ තබන්නේ නැහැ. ඡන්දේ දුන්න අය වගේම නොදුන්න අයගේ වගකීම අපේ දෙවුර මතයි තිබෙන්නේ. ඒ නිසා කිසිවෙක් දුර්වල කරන චේතනාවකින් නෙවෙයි මේ 10 දෙනා එක්ුණේ. අපි එක්ුණේ මේ රට හදන මේ ස්ථාවරභාවය කියන වැඩපිළිවෙලක් වෙනුවෙන් කියන එක මම කියමින් ඔබතුමාට කාලය ලබා දුන්නාට ස්තුතිය ප්‍රශංසා බුද කරනවා. ස්තුතියි.
කරු සම්පත් අතිකෝරල මැතිතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. මගේ පාසල් අවදී මට මතක් වෙනවා 1980-89 කාලය තුළ හැමදාම උදෑසන පාසලට යන්න පිටත් වෙද්දී පාරේ මුණගැහෙන්නේ අපේ විපක්ෂ නායකතුමාගේ ආදරණීය පියාණන්ගේ ආණ්ඩුව, ඒ රජයේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් හදපු ප්‍රා සංවිධානය, කහබලල්ලු, කොළබලල්ලු, කළුබලල්ලු මහමග මරාදාපු, ටයර් උඩ බාගෙට පිලිස්සුණු පුලුටු ගඳමැදින් තමයි පාසල් ගියේ. ඒ වගේම මගේ ගම් පළාතේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධංශයේ මූලස්ථානයේ තිබුණේ. මගේ අම්පලාතර කිව්වේ වඩමරච්චිය කියලා. බොහෝ දිනවලට ඒ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධංශයේ කටට වෙඩි තියලා මරපු, ධනෙන් ඉහළට ඔසවන්න බැරි මලගෙවල් සිය ගණනකට මම සම්බන්ධ වෙන්නට ඇති මගේ කුඩා කාලය තුළ. නැවත මේරට ප්‍රචණ්ඩත්වයට රැගෙන යන්න උත්සාහ කරන මොහොතක තමයි අපි මේ සාකච්ඡාවේ ඉදලා ඉන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන නමක මන්ත්‍රීවරුන් විදියට අපි මේ මොහොතේ මේ රටේ ඉච්ඡා බංගත්වයට පත්වෙච්ච තරුණ ජනතාව සහ විවිධ හේතුන් නිසා පීඩාවට පත්වුණු ජනතාව වෙනුවෙන් අපි පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුයි. මා විශ්වාස කරනවා නැවත වතාවක් මේ රට ප්‍රචණ්ඩත්වයට ගෙනියන්න, නැවත වතාවක් මේ රටේ ලේවැගිරීමක් ඇති කරන්න, නැවත වතාවක් මේ රටේ තරුණ සංහාරයක් ඇති කරන්න මේ උත්සාහ ගන්න දේශපාලන බලවේගවලට මේ රට ඉඩ තිබිය යුතු නැහැ අපි. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට වගකීමක් යුතුකමක් තිබෙනවා මේ මාතෘභූමියේ පීඩාවට පත් සිටින ජනතාවට වගේම ඉච්ඡා බංගත්තර පත්තුණු තරුණ ප්‍රජාවට මේ තුලින් විසඳුමක් ලබා දෙන්න. අද සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරු හැකර්ස්ලට වෙබ්සයිට් හැක් කරන්න #ටැග් ගහන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. අපේ තරුණ ප්‍රජාව මේ තරම් ඒ තරුණ ප්‍රජාවගේ හදවත්වලට වෛරය ඇතුල් කරන්න, තරුණ දරුවන්ගේ හදවත්වලට වෛරය ඇතුල් කරන්න කටයුතු කරන මේ ප්‍රචණ්ඩත්වයට මේ රට රැගෙන යන හදන වෙලාවේ අපි ඒකට පාර්ලිමේන්තුව තුළ අපි උත්තරයක් ලබා දිය යුතුයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ වගකීම අපි ඉටු කළ යුතුයි මේ මොහොතේ. මම විශ්වාස කරන මූලාසනයේ මන්ත්‍රීතුමනි, අනුර කුමාර මැතිතුමා කියනවා කැබ් එකක් පිරෙන්න ෆයිල් තිබෙනවා කියලා. දැන් අවස්ථාව තිබෙනවා ඒ කැබ් එක පිරෙන්න තියෙන ෆයිල් වලින් මේ පාර්ලිමේන්තුවේ එතුමා කියනවා මාධ්‍ය සාකච්ඡාවකදී මේ පාර්ලිමේන්තුවේ මේසුඩ තියලා සේවක මහත්මියෙකුට අරන් දෙන්න පුළුවන් නම් ඒක ෆයිල් එකක්, ඒ ෆයිල් එකේ තියෙන දේ මේ සභාව ඉදිරිපත් කරන්න බලන් ඕන වෙලාවක් කියලා අපි යන්න අභියෝග කරනවා. දැන් එතුමන් අවස්ථාව තියෙනවා ඒ කැබ් එක පිරෙන දින ෆයිල් වලින් ගිනල්ලා මේ පාර්ලිමේන්තුවේ එමෙ නැත්තම් ඒ නීත්‍යානුකූල කටයුතු කරන අවස්ථාව තියෙන එතුමට අපි ලෑස්ති ඕනෑම විගණනේ අපි අධ්‍යක්ෂක මුස්සන මන්ත්‍රීවරු අපි විගණනේ වෙනුවෙන් අපි අධ්‍යක්ෂක මුස්සන මන්ත්‍රීවරු අපි ඒකට ඕන වෙලාවක ලෑස්ති ඒ නිසා අපි මන්ත්‍රීතුමනි අපි ඒකට සූදානම් මේ මේ රටේ ජනතාවට කියන ඕනෑම බොරුවක් පිළිගන්න දෙන්නට අද ජනතාව ඉච්ඡා බංගතර පත් කරමු මේ ඇයට අපි කියන්න ඕනේ මේ කාරණය ගරු මන්ත්‍රීතුමනි මා විශ්වාස කරනවා බෞද්ධ නායකයෙක් මේ රටේ ජනාධිපති කරන්න සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති කරන්න අන්තවාදී ආගමික අන්තවාදීන් 8 දෙනෙක් ජීවිත පූජා කරා කියලා කියන එක විශ්වාස කරන්න පුළුවන් තැනකට මේ රටේ ජනතාව පත් කරලා තියෙනවාද එදා තාත්තා කියපු දේ අඩුගානේ පැයකට කලින් එක පැය දෙකකට කලින් මේ අද පාර්ලිමේන්තුව දෙවනත් කරන පුතු පුළුවන්කම තිබුණා නම් එක Facebook message එකක් දාන්න ඒ 269 දෙනා ජීවත් වෙනවා ගරු මන්ත්‍රීතුමනි ෆේස් අද මේ පාර්ලිමේන්තුව දෙවනත් කළා කියන පුතුන්ට පුළුවන්කම තිබුණා නම් Facebook එකේ දාන්න අඩුගානේ පල්ලියට යන්න බා මගේ තාත්තා මට මෙහෙම කතාවක් කිව්වා කියලා ඒ මිනිස්සු ටික මැරෙන්නේ නැහැ බෝම්බ ගහලා පැයක් යන කලින් ඉබ්‍රාහිම්ගේ නිවසට ගියා ඒ කියන්නේ බුද්ධංශ සතුව තිබුණා ඉබ්‍රාහිම් තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ කියලා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකය ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර පුපුරවාගත්ත බෝම්බයක් අපේ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් මිය ගියා ඒ නිසා අපේ බුද්ධංශ සතුව තිබුණා නම් ඉබ්‍රාහිම්ගේ පුතු තමයි මේ කරන්න කියලා බෝම්බ ගහලා පැයක් යන කලින් එතනට යන්න විදියක්
නැහැ
ගරු මන්ත්‍රීතුමනි
තව විනාඩියක් ඕන නැති
මේ සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන තැනට ජනතාවගේ සිත් දූෂණය කළා කතෝලික ජනතාවගේ හදවත්වල වෛරය ඇති කළා සිංහල කතෝලික ජනතාව අතර බෙදීමක් ඇති කළා පොහොට්ටුවට ඡන්දෙ දුන්න කතෝලික පුජ්‍යලයා පිළිබඳවත් ඒ ජනතාවගේ වෛරයක් ඇති කළා අපි ඉල්ලනවා මේ වෙලාවේ මේ වෛරය මේ බෙදීම හදන්න එපා කවදාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරන්න මේ සැලසුම් කරා කියන ඔබ දන්නවා මේක ඇත්ත කතාව ආගමික අන්තවාදීන් මේ ප්‍රහාර එල්ල කරද්දී ඔබට කවදා ඔබට මේ ප්‍රහාරය පිළිබඳව මේ පහුගිය ආණ්ඩුවට 97%ක් ඉන්දියානු ඉතිහාරු ඔත්තු සේවා දැනුම් දීලා තිබුණා ඒ විතරක් නෙමෙයි ඔබ ඔබේ ආරක්ෂක මණ්ඩලය තුල මේ පිළිබඳව සාකච්ඡා නොකර අවශ්‍ය කරන කටයුතු නොකර අද චෝදනා කරනවා අද චෝදනාව අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එල්ල කරනවා ඒ නිසා අපි විශ්වාස කරනවා සිංහලයේ අන්තිම රජුරුව ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල යන්ති රජුරුවන් සුද්ධන්ට පාව දුන්නේ රිදී කාසි වලට පාව දුන්නේ සුද්ධන්ට පාව දුන්නේ අපි නැමත වතාවක් මාතෘභූමිය මේ ප්‍රචණ්ඩත්වයට රැගෙන ගිහිල්ලා මාතෘභූමියේ ජනතාව ප්‍රචණ්ඩ කරවලා ලේව කිරීමක් ඇති කරවලා මේ රටේ නැමත වතාවක් ඒ තැනට පත් කිරීම සඳහා මේ උසිගන්වන මේ පාර කපන මේ ප්‍රචණ්ඩ දේශපාලනය අපි පරාජය කළ යුතුයි පාර්ලිමේන්තුව එකමුතුව ඒ නිසා මේකට විසඳුමක් අපි එකතුව ලබා දිය යුතුයි බොහොම ස්තුතියි
ගරු චන්දිම විරක්කොඩ මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා
ගරු මූලාසන ආරුඬ මන්ත්‍රීතුමනි මේ මොහොත වෙන විට අපි මොනවා කතා කරත් මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි මට්ටමකට අවිල්ල තියෙනවා මේ මොහොත වෙන විට ගෑස් සිලින්ඩරය රුපියල් 5100යි 175යි මේ මොහොත වෙන විට අපි IMF එකට ගිහිල්ලා රට ගොඩ ගන්න සහන ඉල්ලනකොට ගාලු මෝදුර පිටි ඉඳගෙන කෑ ගහනවා හන්දි ගාන ඉඳගෙන කෑ ගහනවා රටවල ඉඳලා කෑ ගහනවා අද මේ මොහොතේ IMF එක ඉස්සරහත් විරෝධීව කෑ ගහනවා මේ හැම දෙනාව මම කියන්නේ ඒක වග කිය යුතු කණ්ඩායමක් කළ යුතු දෙයක් කියලා අපි කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා HSBC බැංකුව ඉස්සරහා කෑ ගහපු හින්දා රටට එන්න තිබිච්ච ගන්න තිබිච්ච ණය නැති වුණා කියලා. අද දේශපාලන මෙහෙයුමක් දේශපාලනයකින් තොරව හැම දෙනාම අපේ ආණ්ඩුවට විරුද්ධ වෙලා තියෙනවා. මේ රජයට විරුද්ධ වෙලා තියෙනවා. ජනාධිපතිට යන්න කියනවා. මේ රට අපට වැදගත්ද එහෙම නැත්නම් රජය හෝ පුද්ගලයා අපට වැදගත්ද කියන තීරණය ගන්න රටක් හැටියට අපි මේ මොහොතේ කල්පනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට ඉදිරියට යන්න නම් තෙල් ටික තියෙනවද? ගෑස් ටික තියෙනවද? බෙහෙත් ටික තියෙනවද? පෝර ටික තියෙනවද? අපනයන දිරිගැන්වීමට අවශ්‍ය කරන නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික තියෙනවද? පහුගිය කාලේ හැම අංශයක්ම වැටෙනකොට මේ රටේ ඇඟලුම් ක්ෂේත්‍රය ශක්තිමත්ව ඉදිරියට ගියා. මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි, අද මේ වෙන විට ඇඟලුම් ක්ෂේත්‍රයේ අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් ඉදිරි මාස තුනට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් ඉල්ලලා තියෙන්නේ 100ට, ඕඩර් කරලා තියෙන්නේ 130යි. තව මාස තුනක් යනකොට ඇඟලුම් ක්ෂේත්‍රයත් නවතිනවා. ඒකෙන් ලැබෙන මිලියන 4500 මාසෙට නැති වෙනවා වගේම ලක්ෂ ගාණක් අපේ මිනිස්සු එළියට වැටෙනවා. සිමෙන්ති කොට්ටේ රුපියල් 600කින් ඉහළ යනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය දැනටම නැවතිලා. වෙඩි බෙහෙත් ටික නැහැ. ඒ ක්ෂේත්‍රය නැවතිලා අපි රටක් හැටියට ඉදිරියට යන්න මේ මොහොතේ ගන්න පුළුවන් తాවකාලික පියවර තියෙනවා. ඒ වරන් තියෙනවද? අද ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ අනවශ්‍ය විදියට දැල්වෙන විදුලි පහන් නිවා දමන්න වැඩපිළිවෙලක් රජය අමාත්‍යංශවල ආරම්භ කළා තියෙනවද?
මන්ත්‍රීතුමා, තව විනාඩි 2ක් කාලයක් තියෙනවා.
අද අනවශ්‍ය විදියට ට්‍රැෆික් එක හින්දා පිච්චෙන පෙට්‍රල් ඩීසල් ටික නවත්තන්න පියවර අරන් තියෙනවද? අඩුම තරමේ කාර්යාල වේලාවල් ෆික්ස් නැතුව ෆ්ලෙක්ස් වෙනස් ආකාරයට ට්‍රැෆික් එක විදවෙන ආකාරයට ගෙන යන්න වැඩපිළිවෙලක් කතා කරලා තියෙනවද? අනවශ්‍ය විදියට වාහන පේලි දාගෙන ඉන්න නිලධාරීන් එයාගේ අමවතරනේ ගමන් නවත්වන්න කියලා තනි වාහනයකින් යන්න බැරි නම් නියෝග ජනාධිපති ලබා දීලා තියෙනවද? කැබිනට් මණ්ඩලයක් පත් කළා. ඒ කැබිනට් මණ්ඩලයට අවශ්‍ය කරන විෂයපතය ගැසට් කළා තියෙනවද? අපි රටක් හැටියට මේ මොහොතේ කඩිනමෙන් නාස්තිය දූෂණය නවත්තන්න මොන පියවර දරන් තියෙන්නේ? එක පැත්තකින් අපනාන ආදායම නැති වෙනකොට, අනෙක් පැත්තෙන් සංචාරක කර්මාන්තය බිමට වැටෙනකොට, අද සංචාරකයෝ එන්නේ නැත්තේ කොවිඩ් හින්දාද? අද සංචාරකයෝ එන්නේ නැත්තේ මේ රට ගැන ප්‍රශ්නයක් තියෙන හින්දාද? අද මේ ගෑස් පෝලිබ, තෙල් පෝලිබ මේ නිසා මතක තියාගන්න අනෙකුත් අවධානයට යොමු කරන්න ඕන දේ. කෝවිඩ් වලින් මැරුණාට වඩා, මැලේරියාවෙන් එදා මැරුණාට වඩා, ඩෙන්ගු වලින් මැරුණාට වඩා බෙහෙත් නැතුව මැරෙන්න යන ජනතාව වැඩි වෙනවයි කියන එක මේවා ගරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි තේරුම් ගන්න තියනවද? අපිට කතා කරන්න තියෙන්නේ මෙතන විතරයි. මෙතන විනාඩි 5ක් කතා කරන්න දීලා පැයක් මන්ත්‍රීවරුන්ට කතානායකතුමා දෙනවා කෑම කන්න. මේ තවත් නාස්තිය තියෙන තැනක් තමයි පාර්ලිමේන්තුවේ කැන්ටිම. පාර්ලිමේන්තුවේ කැන්ටිම වහලා දාලා ඒ පැය කෑම පැය මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරලා ඒ වෙනුවෙන් විසඳුම් සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙන්න කියන යෝජනාවක් මම කරනවා. කරුණාකරලා ජනාධිපතිවරයා, අපිට හමු වෙන්න වෙලාවක් නැහැ, අවස්ථාව නැහැ. මේ කියන දේ අහලා හරි මේ පිළිබඳව අවධානය යොමු කළා. අද මිනිස්සුන්ට අත් වෙලා තියෙන ඉරණම ලබන සතිය වෙනකොට ඊළඟ පාර්ලිමේන්තු දිනයට සති දෙකක් තියෙනවා. එතෙක් ඉන්න බැරි වෙනවා. මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය, right to life, ලබා දීමට කටයුතු කරන්න කියන කාරණේ අවධානය යොමු කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. මිලඬ හොන්රබල් එම් උදේ කුමාර් You have 6 minutes.
Nandri, sabiki talamitangum gaur urupinar avargale. Namadi nadi indre kadalil vilunda ilai pola thikku thisai theriyamal tattalithu kondirikkirathu. Indha naattin 69 lakh makkal tamadhu vaakkurumaiyai payanpaduthi ஜனாதிபதிக்கு மற்றும் இந்த அரசாங்கத்துக்கு வாக்களித்து இந்த அரசாங்கமும் இந்த ஜனாதிபதியும் இந்த நாட்டு மக்களை ஏமாற்றி நடு வீதிக்கு கொண்டு வந்திருக்கிறது. நாட்டில் எரிபொருள் தட்டுப்பாடு, சமையல் எரிவாயு தட்டுப்பாடு, மின்வெட்டு மற்றும் அத்தியாவசிய பொருட்களின் தட்டுப்பாடு ஏற்பட்ட போது அதற்கு தீர்வு பெற்றுக் கொடுக்குமாறு மக்கள் கோரிக்கை முன்வைத்தனர். ஆனால் அரசாங்கம் அதற்கு காதில் வாங்கிக் கொள்ளவில்லை. செவுடன் காதிலே சங்கு ஊதியதை போல அரசாங்கம் தாண்டோடித்தனமாக இருந்தது. இன்றே இந்த ஜனாதிபதிக்கும் அரசாங்கத்துக்கும் வாக்களித்த மக்கள் இந்த அரசாங்கத்தை வீட்டுக்கு செல்லுமாறு கோரிக்கை முன்வைத்திருக்கிறார்கள். ஆகவே ஆட்சிக்கு ஆட்சி பீடம் ஏற்றிய மக்களே இந்த அரசாங்கத்தை வீட்டுக்கு செல்லுமாறு கோரிக்கை முன்வைப்பதன் காரணமாக ஜனநாயகத்துக்கு மதித்து இவர்களது போராட்டத்துக்கு செவி சாய்த்து அரசாங்கம் உடனடியாக பதவி விலகி செல்ல வேண்டும். மேலும் இந்த நாடு முழுவதும் மக்கள் வீதியிலே இறங்கி கோட்டா கோ ஹோம், கோட்டா வீட்டுக்கு போ என்ற உரத்த குரலிலே ஓங்கி ஒழித்துக் கொண்டிருக்கிறது. அது அரசாங்கம் இதற்கு செவிசாய்க்காமல் அமைச்சரவை மாற்றம் என்ற நாடகத்தை அரங்கேற்றி நாட்டை நாட்டு மக்களை ஏமாற்றிக் கொண்டிருக்கிறது. இது ஒட்டுமொத்த பொய்ப்பித்தலாட்டமாகும். ஏனென்றால் அமைச்சர்களை மாற்றுவதாலோ அல்லது அமைச்சரவையை மாற்றுவதாலோ இந்த நாடு எதிர்கொண்டுள்ள பொருளாதார பிரச்சனைக்கும் அரசியல் நெருக்கடிக்கும் தீர்வு காண முடியாது. ஏனென்றால் இந்த பிரச்சனை உச்சகட்டம் அடைந்ததிலிருந்து இதுவரை இந்த அரசாங்கம் அதற்கான தீர்வு திட்டத்தையோ அல்லது எதிர்கால நடவடிக்கை குறித்தோ இதுவரை ஒரு தீர்வு திட்டத்தை முன்வைக்கவில்லை. அத்தோடு நாங்கள் தாமதிக்கும் ஒவ்வொரு நிமிடமும் நாட்டின் பொருளாதாரம் மற்றும் எதிர்காலம் படுபாதாளத்துக்கு செல்லும் என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். ஆகவே இந்த ஜனாதிபதி, பிரதமர் மற்றும் இந்த அரசாங்கம் ஒரு நிமிடம் ஏனும் ஆட்சியில் அமர்ந்திருக்கிறது தார்மீக உரிமை இல்லை. அது உடனடியாக பதவி விலகி செல்ல வேண்டும் என்பதுதான் ஒரே நோக்கம். ஆகவே அவர்கள் ஜனநாயகத்துக்கு தலைவணங்கி இந்த போராட்டத்துக்கு செவிசாய்த்து உடனடியாக அவர்கள் பதவியில வேண்டும் என்பதுதான் தற்போதைய காலத்தின் தேவையாக இருக்கிறது. ஆகவே அத்தோடு தற்போதுள்ள பொருளாதார பிரச்சனை மற்றும் அரசியல் நெருக்கடியை தீர்ப்பதற்காக பாராளுமன்றத்துக்கு அதிக அதிகாரங்களை வழங்கும் வகையிலான யாப்பு ஏற்பாடுகள் உடனடியாக செய்யப்பட வேண்டும். நிறைவேற்று ஜனாதிபதி முறை நீக்கப்பட வேண்டும். பாராளுமன்றத்துக்கு கூடுதல் அதிகாரம் வழங்கப்பட வேண்டும் மற்றும் நாட்டின் சுயாதீன ஆணைக்குழுக்களை அமைத்து நாட்டின் ஜனநாயகத்தை உறுதிப்படுத்திய 19வது திருத்த சட்டத்தை மீண்டும் அமுல்படுத்தும் வகையிலே 21வது திருத்த சட்டத்தின் மூலமாக புதிய அரசியலமைப்பு சட்டம் கொண்டு வரப்பட வேண்டும் என்ற கோரிக்கை முன்வைக்கிறேன். அத்தோடு முக்கியமான விடயம், நாட்டு மக்களின் வரிப்பணத்தை கொள்ளையடித்தவர்கள் தண்டிக்கப்பட வேண்டும் என்பதோடு கொள்ளையடிக்கப்பட்ட பணம் அரசுரிமையாக்கப்பட வேண்டும். அத்தோடு தற்போது வீட்டுக்கு போ என்ற கோஷத்தோடு சிறைக்கு அனுப்புவோம் என்ற கோஷமும் ஓங்கி ஒழிக்க வேண்டும். அப்பொழுதுதான் ஆட்சி செய்து அடுத்த ஆட்சியாளர்கள் மக்கள் நல ஆட்சி குறித்து சிந்தித்து செயல்படுவார்கள். எனவே நான் அரசாங்கத்தை மீண்டும் கோரிக்கை முன்வைக்க விரும்புவது என்னவென்றால், நீங்கள் பாராளுமன்றத்திலே மூன்றிரண்டு பெரும்பான்மை இழந்திருக்கிறீர்கள். மூன்றிரண்டு பெரும்பான்மை மட்டுமல்ல, சாதாரண பெரும்பான்மை இழந்திருக்கிறீர்கள். இந்த நாட்டு மக்களின் ஆதரவையும் அத்தோடு செல்வாக்கையும் இழந்திருக்கீங்க. ஆகவே உண்மையிலே இந்த அரசாங்கத்துக்கு வெக்கமான ரோஷம் சூடு இருந்திருந்தால் உடனடியாக பதவி விலகி செல்ல வேண்டும் என்று நான் கோரிக்கை முன்வைக்கிறேன். ஏனென்றால் இந்த அரசாங்கம் ஆட்சிக்கு வந்த போது 20 வருடங்களுக்கு எங்களை அசைக்க முடியாது என்று மார்த்தட்டி வீரவசனம் போய் பேசினார்கள். தற்போது 2 வருடத்திலே இந்த அரசாங்கத்தை வீட்டுக்கு அனுப்பப்படலாம் ஆரம்பிக்கப்பட்டுள்ளது. அத்தோடு ஜனாதிபதி அவர்கள் தான் தவறு செய்து விட்டதாக கூறியிருக்கிறார். ஆகவே சர்வதேச நாடு நிதி செல்லாதது தவறு மற்றும் ரசாயன உரத்தை வழங்க தவறு என்று கூறுகிறார். ஆனால் அவர் தவறு செய்தேன் என்று கூறி அவர் தவறை ஒப்புக்கொண்டிருக்கிறார். தவறு செய்துவிட்டேன் என்று கூறி அவரை தப்பிக்க முடியாது. தவறை ஒட்டுக்கொண்டதன் காரணமாக உடனடியாக இதனை இந்த காரணத்தால் நிச்சயமாக உடனே அவர் பதவி விலகி செல்ல வேண்டும். அத்தோடு முக்கியமான ஒரு விடயம், இந்த அரசாங்கம் பதவிக்கு வந்ததிலிருந்து தவறான முடிவுகளை முட்டாள்தனமான முடிவுகளை எடுத்துக் கொண்டிருக்கிறது. பணம் அச்சிட்டது மற்றும் வரி சலுகை வழங்கியது, இறக்குமதிக்கு வரி குறைப்பு செய்தது போன்ற பல விடயங்களை செய்தது. அத்தோடு ஒரு மிக முக்கியமான விடயம், பசீல் ராஜபக்சே அவர்களை நிதியமைச்சராக நியமித்ததும் அஜித் திவால் கபிராலையை மத்திய மிகவும் வேகமாக வீழ்ச்சியடையும் நாடாக இலங்கை மாறியிருக்கிறது. மிகவும் பலவீனமான நாணயமாக இலங்கை ரூபாயின் மதிப்பு ஏற்பட்டிருக்கிறது. ஆகவே ஒரு நாட்டின் தலைவர் பலவீனமாக இருந்தால் நாடும் பலவீனமாகும், நாணயமும் பலவீனமாகும். அத்தோடு இந்த நாட்டிலே பணவீக்கம் 20% தாண்டி சென்றிருக்கிறது. இன்று பணவீக்கம் 21.5% இருக்கிறது. ஆகவே நாடு தொடர்ந்து படுபாதாளத்துக்கு சென்று கொண்டிருக்கிறது தான் நான் என்று கூற வேண்டும். மேலும் ஒரே ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகிறேன். என்னவென்றால், இந்த ஜனாதிபதி நாட்டை நிர்வகிக்க முடியாது என்று அவரை நிரூபித்து இருக்கிறார். ஆகவே இந்த நாட்டின் மீது பற்று இருந்தால், தேசபக்தி இருந்தால், நாட்டு பற்று இருந்தால் உடனே அவர் ராஜினாமா செய்துவிட்டு அவர் சொந்த நாட்டுக்கு செல்ல வேண்டும் என்று கூறிக்கொள்ள விரும்புவதோடு இறுதி அவர் விடயத்தை கூற விரும்புகிறேன். இந்த அரசாங்கத்தை எதிராக மக்கள் போராட்டம் நடத்தி வரும் நிலையிலே நாங்கள் பாராளுமன்றத்திலே நாங்கள் இந்த அரசாங்கத்தை எதிராக நம்பிக்கையில தீர்மானத்தை கொண்டு வர இருக்கிறோம். அதற்கு இந்த பாராளுமன்றத்தில் அனைத்து பாராளுமன்ற உறுப்பினர்களும் ஆதரவு வழங்க வேண்டும். ஆனால் ஆதரவு வழங்காமல் நடுநிலை என்று நழுவி சென்றாலோ அல்லது எதிராக வாக்களித்து துரோகம் செய்தாலோ இந்த நாட்டு மக்கள் அவர்கள் சரியான பாடுபடிப்பார்கள், தக்க பதிலடி கொடுப்பார்கள் என்று கூறிக்கொள்வதோடு இந்த புதிய அரசியலமைப்பு
சட்டத்தில்
அனைத்து பாராளுமன்ற உறுப்பினர்களும் ஆதரவு வழங்கி அனைத்து பாராளுமன்ற உறுப்பினர்களின் சமூக ஆதரவோடு நிறைவேற்றப்பட்டது என்று வரலாற்றிலே பதியப்பட வேண்டும் என்று நான் கூறிக்கொள்கிறேன்.
கரு டிலான் பிரமத்துமா பதுமாட்ட வினாடி பகக காலையாக
தீனும்
ஹத்தரை கால சமாவின் வினாடி ஹத்தரை காலையா
வினாடி
தஹாய அடுவேல அடுவேல தங்கி திருவேல தீயணி ஹத்தரை
கரு முலாசு சபாபதி துமணி அது அப்படி நமத்த வர திகிந்தி கட்டம புருது பாரிதி கத்திக தரங்கவலின் ஜாயகிரகணி கரண்ட கதாபவத்தனத்தை மே கரண்டி நம்ம அப்பேல் மாச முழு சத்திய கதா வித்கியுவா மிக நமத்தன்னைகள் மிக நமத்தன பாட்டக்னே அது மே தியன பிரஷ்ன வலட்ட பிலித்துரு அப்படி ஹொயன்ன ஓனே ஹொந்தம பிலித்துரு ஹொயனோட வடா பிராயோகிக முகத்த கரண்ட புல்வாங்கிய பிலித்துரு ஆகிறது வித்தராய் ஹொந்தம பிலித்துரு ஹொயன்ன கியோத் வியஸ்தா வினஸ்கிரி சம்பந்தம் வியஸ்தா சன்சோதன சம்பந்தம் எனக்கூட்ட ஏகட்ட ஏகத்தெக்க பிரதிகரம வினஸ்கரணம் உங்களுக்கு கட்டி அக்கியாய் ஏகத்தெக்க பலாட்சபாக்கிரம வினஸ்கரணம் கட்டி அக்கியாய் இதைக்கூட ஹொந்தமேக ஹொயன்ன கியோத் கரண்ட புல்லாம் பிராயோகிக்கிறான வேண்டித்னே இந்த பிராயோகிக கலஹக்கி தேசபாலமை வசையின் அப்பிட்ட வியஸ்தா விசுமக்கரண புல்லான் நம்ம இதான் மேலே கரண்ட புல்லுவாங்க வேண்டி விஸ்வ அவசி கரலா தானம் வேணி சன்சோதனை தீன வரதி ததாகத்த விசேஷ சன்சோதனை கேனக அப்பே கரு அக்ராமத்துமா இதா பிரகாசகரா வகை இல்லாட்ட மினிசுஹான் எலியந்தலா தானமே கினாவா கேலா கேஸ் அம்மினவாது தானமே கினாவா கேலா தெல் அம்மினவாது தானமே கினாவில் விதுலியனவாது தானமே கண்டது கேட்ட மினிசுஹான் ஏ மினிசுடு தென்ன பிரச்சனை எரிசா கரு மூலாசனர் மந்திரித்துமணி ஓ தானமே கினாவா கேலா கேஸ் அம்மினே எனிசா அபை கேஸ் கேன்ன தெல் கேன்ன அவசகரனாவு டாலர் பிரச்சனை தீனோ ஏ பிரசல் கண்ட அப்ப நய பிரதிகரான கண்ண ஹரி தவ ஆதார கண்ணாரி நயஹரி கண்ண ஐஎம்எஃப் ஹரி எமக்கி கியாம மிரட்டே தீன ஆண்டு ஸ்தாவர நத்தங் ஜாத்தியந்திர சங்விதானியக்வேவா வினட்டக்வேவா அப்ப நய நய உதவனா ஸ்தாவர ஆண்டு கதா கண்ண அப்பட்ட வியவஸ்தாவட்ட கரண்ண புல்வாங்க அவம சன்சோதன கலையுது போத்தினோம் அது கோல்ஃபேஸ்டே தீன விரோதத்தாவே துல மம தக்கினா வெனதா நதி லட்சண ஹொந்த லட்சண கீப்பா ஏ விரோத்தாவே துல ஜாதிவாதே நே ஜாதி நதர சாயோகிதாவே தீனோ அப்படி தக்க ஏன் முஸ்லிம் மினிஸ்டர் அப்பே சுவாமிநாசர் தானி தினோ அப்படி தக்க மமனங் திமல பாசாவின் ஜாதிக்கிய காதரன் கெமதி கேனே இக ஹொந்த வேடா இக நரக வேடா நிமை முகத ஏ மிஸ்டர் அப்பே ரட்டே ஜாதிக்கு கிய கான கான எங்கள் பாசன் தின்னோ இட தின்னட்டோனே ஏ ஜாதிவாதியின் துறவைச்சு இதான நிர்மாணசீலி அங்க எதிர்பத்தில தீன ஏ விரோதத்தாவே சமார விழாவோட பொடி பொடி கழுப்பெல்லாம் தான் ஏக ஜாதிக்கு எமலையும் ஜனசைத்திய ஸ்லோகன தம்மமா வேண அர்த்த நிரூபணம் அக்கணும் இல்லக்கட்ட சுவாமிநாசல எக்கன வருது நிசா சாட்டகாய் வட்டாபட்டாய் திகமே பைக்குவோம் ஏக சம்பூர்ண புத்தாகமன காணி கக்கணும் சாரான் கருப்பு வடே முஸ்லிம் ஜனதா பழிலே ஹபை முஸ்லிம் ஜனதாவிட்ட அர கொரோனா காலே பூமதானிய கரண்டு நதி தரா தீனோ மமதமே பார்லிமெண்ட் முழிம முஸ்லிம் ஜனதாவேன் பூமதானி கீப்பு எக்கணும் மமதமாய் வியத்மக முழிம ஃபெயில் கீப்பெக்கணும் ஆண்டு இந்த மமதமாய் ஞானசார ஆந்திரு மே பாரத ஆனது விருத்தோனே கே பாரத விருத்த வச்சக்கணும் சபை அப்பிட்ட ஏ ஆந்திரோன் மாசில் எக்கனே தென்னு வரது எம் பிடிம்ம புத்த சாசனை கிட இல்லக்கணும் என்சா அர கோல் ஃபேஸுக்கே அத்தட்டம ஜனதாவிட தீன பிரச்சனை எத்தனை ஜனதா தீன வேதனாவை
ජාතික සමගිය ජාතික සහයෝගය ආරක්ෂා කරගමින් අවංකව අරගෙන අරගලය සමහර තැන්වල ගම් වලට එනකොට අද පාරේ වෙන දේශපාලන කතන්දර
නිසා දරුවන්ට තව විනාඩියක් පමණයි
තියෙන්නේ පාර වහන්න බස් වලට ගහන්න යන මට්ටමට කියලා දෙනවා පාලනයක් නැති නිසා ඒ නිසා ගරු බුලාසුර මන්ත්‍රීතුමනි මේවා කියන්න පුළුවන් මේවා අහන අය අඩුයි ඒ හින්දා අපි දැන්වත් මේ 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 අරගලය පටාගෙන නම් පාර්ලිමේන්තු රැසෙන් දෙවනි සුමානේ අපි වාද කරගන්නවා විසඳුමක් ගෙන එන්නේ නැහැ. අපි කවද්ද මේ පාර්ලිමේන්තුවට එරෙහිව එළිය තියෙන මතය වෙනස් කරන්නේ? ගෝටා ගෝ හෝම් කියනකම පාර්ලිමේන්තු 205 ගෝ හෝම් කියලා කියනවා. එහෙනම් මේ පාර්ලිමේන්තුව
මතය අවසන් කරන්න ගරු මන්ත්‍රී
මේ පාර්ලිමේන්තුව අද මේ පාර්ලිමේන්තුව උන්ට කන හෙන්නේ නැද්ද කියලා අහනවා. ඇස්පෙන් නැද්ද කියලා අහනවා. පාර්ලිමේන්තුව කියලා අහනවා. මේ එළියේ ජනතාව පාර්ලිමේන්තුවේ උන්ට කන හෙන්නේ නැහැ කියනක අපි දැන් ඇත්ත කරලා පෙන්නනවා නේද? පාර්ලිමේන්තුවේ උන්ට ඇස්පෙන් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නනවා නේද? මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කියන ඔප්පු කරලා පෙන්නනවා නේද?
එහෙනම්
අපි 225 දෙනාම එක්කෝ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න එකඟ වෙන්න පුළුවන් ආමදේ එකඟ වෙමු. සොඳමදේ කතා කරන්නේ නැතුව අපි ප්‍රායෝගිකව දෙන්න පුළුවන් විසඳුමට එකඟ වෙමු. එහෙම නැත්නම් 225ම ඉල්ලාශි විපදාලා gedara yamu කරගන්න පුළුවන්
කරන
දීලා මොකද එහෙම නැත්නම් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ජනතාවට විශ්වාසය පළදුණොත් එන ඊළඟ විපාකේ ඉතාම භයානක වෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. Honorable Les Vialalendran, you have 4 minutes.
10 minutes.
4 minutes.
கௌரவ சபைக்கு தலைமை தாங்க உறுப்பினர் அவர்களே, உங்களுக்கு தெரியும் இன்று அரசாங்கம் இரண்டு பிள்ளைகளை விட்டு நான் உணர்கிறேன். ஒன்று கடந்த காலத்திலே ஏற்பட்டதான அதாவது 2019 ஏப்ரல் 21 குண்டு தாக்குதல் கடந்த அரசு காலத்திலே இடம்பெற்றது. பொறுப்பு கூற வேண்டிய கடந்த அரசை பொறுப்பு கூறலாம் தவறி இருக்கிறார்கள். ஏனென்று சொன்னால் கடந்த அரசாங்கம் பொறுப்பு கூற வேண்டியவர்களை சரியான முறையில் விசாரித்திருக்க வேண்டும். நேற்றைய தினம் கூட கடந்த அரசாங்கத்தில் உள்ளவர்கள் பத்திரிகைகள் பார்க்கக்கூடிய இருந்தது, இவர்கள் தான் பொறுப்பு கூற வேண்டிய நிலையில் இருந்தவர்கள். ஆனால் இன்று அவர்கள் கருப்பு சட்டைகளை அணிந்து கொண்டு தாங்கள் இதுக்கு சம்பந்தம் இல்லாதவர்கள், கடந்த 3 வருஷத்துக்கு பின்பு தங்களை இனங்காட்டிக் கொள்கின்றார்கள். அது மாத்திரமல்ல மத்திய வங்கி கொள்ளை ஒவ்வொரு அரசாங்கங்களும் மாறி வருகின்ற பொழுது ஏற்பட்டு வந்ததான இந்த நிலைமைகளும் கடந்த அரசாங்கத்தில் ஏற்பட்டதான பாரிய மத்திய வங்கி கொள்ளை இந்த கொள்ளையர்கள் சரியான முறையிலே அடையாளப்படுத்தப்பட்டு கைது செய்யப்படாமை, கடந்த அரசாங்கத்தில் பொறுப்பு கூற வேண்டியவர்கள் சரியான முறையிலே பொறுப்பு கூறி அவர்கள் தொடர்பான நீதியான நியாயமான விசாரணைகள் மேற்கொள்ளப்பட்டு கைது செய்யப்படாமையால் இன்று இவர்கள் எல்லாம் பரிசுத்தவான்களாகிவிட்டார்கள். அது மாத்திரமல்ல உங்களுக்கு தெரியும் இன்று இந்த சபையிலே இருக்கின்ற 225 பேரும் ஒட்டுமொத்த மக்களுக்கு நாங்கள் பதில் கூற வேண்டியவர்கள். இன்று மக்கள் விரலை நாம் இன்று ஒரு தீர்வை நோக்கிய பயணத்தில் நாங்கள் பயணிக்க வேண்டும். அதாவது அடுத்த தேர்தலில் நாங்கள் எவ்வாறு இலகுவாக ஆட்சிக்கு வரலாம் என்பதை பற்றி தான் சிந்திக்கிறார்கள். ஒளியொழிய இப்ப இருக்கின்ற பிரச்சனைக்கான தீர்வை பற்றி பேசுவது மிகவும் குறைவாக இருக்கின்றது. உண்மையிலே உங்களுக்கு தெரியும் எம்மை பொறுத்தளவிற்கு காலையில் எழும்பினால் மக்கள் பெட்ரோல் செட்டிலே அல்லது வேறு இடங்களிலே அவர்கள் லைன்ல நிற்கக்கூடாது, அவர்கள் பொருட்களுக்கு கையேந்த கூடாது நிலையில் தான் நாங்கள் சிந்திக்கின்றோம். ஆனால் எதிர்க்கட்சியில் இருக்கின்ற பொறுத்தளவுக்கு அவர்கள் காலையில் எழும்பினால் பெட்ரோல் செட்டிலே அதிகளவான லைனை கண்டால், மக்கள் அதிகமாக நின்றால் அல்லது கேஸுக்கு லைன்ல நின்றால் அல்லது மாவுக்கு நின்றால் அல்லது சீனிக்கு நின்றால் சந்தோஷப்படுகிறார்கள். காரணம் இதை வைத்து தாங்கள் அரசியல் செய்யலாம் என்று. ஆகவே எம்மை பொறுத்தளவிற்கு இப்பொழுது இந்த நாடு எதிர்நோக்கியிருக்கின்ற மிகப்பெரிய பொருளாதார பிரச்சனைக்கான தீர்வுகளைத்தான் நாங்கள் நோக்கி பயணிக்க வேண்டும். அது மாத்திரமல்ல உங்களுக்கு தெரியும் கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, 2019 ஏப்ரல் 21 தேதி மட்டக்களப்பு மாவட்டம் எனது மாவட்டத்திலும் சியோன் தேவாலயத்திலே குண்டு தாக்குதல் மேற்கொள்ளப்பட்டது. அப்போது இந்த பாராளுமன்றத்திலே முதல் குரல் எழுப்பியவன் நான். அது மாத்திரமல்ல நானும் எமது முற்போக்கு தமிழர் கழக பிள்ளைகளும் நாங்கள் பல போராட்டங்களை மேற்கொண்டோம். அப்போது பல உண்ணாவிரத போராட்டங்களை மேற்கொண்டோம், சுழற்சி முறை உண்ணாவிரத போராட்டங்களை மேற்கொண்டோம். அது மாத்திரமல்ல பல ஆர்ப்பாட்டங்களை மேற்கொண்டோம். அப்போது அந்த நேரத்திலே ஜேவிபி ஜனதா விமுக்தி பெறுன ஜேவிபி அந்த நேரத்தில் கடந்த அரசாங்கத்திற்கு எதிராக நம்பிக்கையில்லா தீர்மானத்தை கொண்டு வந்த போது எமது தமிழ் பாராளுமன்ற உறுப்பினர்களும் சேர்ந்து அந்த அரசாங்கத்தை பாதுகாத்தார்கள். இன்று 2019 ஏப்ரல் 21 தேதி நடந்த பயங்கரவாத குண்டு தாக்குதலுக்கு பதில் கூறி அரசாங்கம் பதவி விலக வேண்டும் என்று ஜேவிபி அந்த நம்பிக்கையில்லா தீர்மானத்தை கொண்டு வந்த போது இன்று கருப்பு சட்டை போட்டு கொண்டு வந்து படம் காட்டிய நடிகர்களும் நடிகைகளும் அதே நேரத்தில் கடந்த அரசாங்கம் நாட்டை பாதுகாத்தவர்கள், வாக்களித்து பாதுகாத்தவர்கள் இன்று கடந்து மூணு வருஷத்துக்கு
பிறகு
கோமாவில் இருந்து விழித்துக் கொண்டவர்கள மட்டக்களப்பிலே முன்னாள் பாராளுமன்ற உறுப்பினர்கள் ஒரு சிலரும் அரசியல் இணைந்து கொண்டு அவர்கள் இன்று பல விடயங்களை செய்து கொண்டிருக்கிறார்கள், பல நாடகங்களை நடித்துக் கொண்டிருக்கிறார்கள். நாங்கள் 2019 2020 தொடர்ச்சியாக இந்த உலக பயங்கரவாத தாக்குதலுக்காக குரல் கொடுத்திருக்கிறோம், குரல் கொடுத்துக் கொண்டிருக்கின்றோம். 2019 ஏப்ரல் 21 இடம்பெற்ற இந்த குண்டு தாக்குதலை பிற்பாடு மட்டக்களப்பு சீவந்தவாலயத்தில் குண்டு தாக்குதலை மேற்கொண்ட முகமது ஆசா என்பவருடைய பயங்கரவாத உடலை கள்ளியங்காடு இந்து மயானத்தில் தமிழருடைய மயானத்தில் வைத்த போது ஆர்ப்பாட்டம் பண்ணியதற்காக கலகம் பண்ணியதாக கூறி எங்களை போலீசார் தாக்கி இன்றும் மட்டக்களப்பு நீதிமன்றத்திலே அந்த வழக்கிடம் பெற்றுக் கொண்டிருக்கிறார். அப்போதெல்லாம் ஓடி ஒழித்த அப்பொழுதெல்லாம் தலைமறைவாக இருந்த இந்த அரசியல்வாதிகள் 3 வருஷத்துக்கு பிறகு வந்து இன்று அவர்கள் பல விடயங்களை அரங்கேற்றிக் கொண்டிருக்கிறார்கள். ஆகவே மக்கள் பாதிக்கப்பட்ட மக்கள், கிறிஸ்தவ மக்கள், அவர்கள் சார்ந்தவர்கள் ஜனநாயக ரீதியாக போராடுவதற்கு ஆனால் அவர்களை வைத்துக் கொண்டு அரசியல் ஆவம் தொடர்ந்து நிற்கின்ற அதே நேரத்தில் பயங்கரவாத குண்டு தாக்குதலுக்கு எதிராக ஜேவிபி கொண்டு வந்த நம்பிக்கையில்லா தீர்மானத்துக்கு வாக்களித்து பாதுகாத்த இந்த வங்குரோத்து
அரசியல்
கூறிக்கொள்ள விரும்புகிறேன்.
ගරු රෝහණ දිසානායකතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
උලස්සනේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට මතක ඇති 2009 මැයි මාසයේ 18 වෙනිදා අපි එදා තිබුණු ත්‍රස්තවාදය පරාජය කරලා අපි බලාපොරොත්තු වුණා මේ රටේ මින් ඉස්සරහටත් මෑතකදී ත්‍රස්තවාදයක් ඇති වෙන්නේ නැති වෙයි කියලා. අපි බලාපොරොත්තු වුණා මේ රටේ ජනතාවත් බලාගෙන හිටියා. අපි 2015 එදා ත්‍රස්තවාදය පරාජය කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමා, ඒ වගේම වර්තමාන ජනාධිපති ආරක්ෂකල එකම්තුමා එදා ඒ සඳහා නායකත්වය දුන්නා. අවුරුදු 9යි ගිය 2015ට වෙනකොට එදා අපු ආණ්ඩුව 2016 ඉඳලා මේ ත්‍රස්තවාදය පිළිබඳව නොඑක් ආකාරයේ යම් යම් කොළේලි ත්‍රස්තවාදී පිළිබඳව අපිට දකින්න ලැබුණා. 2016 ඉඳලා මේ රටේ මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳව තිබුණු ගැටලු වලට එදා පැවති රජයට උත්තරයක් දෙන්න බැරුණා. ජාතික ආරක්ෂාව මම දකිනවා 2016 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා නැවත මේ රටේ පාසුකු ප්‍රහාරය ඇති වෙලා 269ක් මේ රටේ ආදරණීය දෙමව්පියෝ, තරුණ සහෝදරු, දුවල පුතාලා අපාතයෙන් ගෙන්ගලා සිංහල, තමිල, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ගමලේ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, අතිවිශාල පිරිසක් ක්‍රිස්තියානි, ඒ ජනතාව මිය ගිහිල්ලා. මම හිතන්නේ එදා පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරා. ඒ කමිටුවට හිටියා නියෝජ්‍ය කතානායකතුමා අනන්ත කුමාරසිරි මැතිතුමා, රවුෆ් අගේ මැතිතුමා, රවි කරුණානායක මැතිතුමා, රාජසේනන් මැතිතුමා, සරත් පොන්සේක මැතිතුමා, සුමන් තිරන් අන්තරිතුමා, නලින්ද ජයසිස්තිස්ස, අංසු මාරසිංහ, ජයම්පති වික්‍රම් රත්නමත්. දැන් මේ තුමත් රිපෝට් එකක් දුන්නා. මේ පාසුකු ප්‍රහාරය ඉඳලා 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා වෙනකන් මාස 8ක කාලයක් එදා හිටපු ආණ්ඩුව ජනාධිපතිතුමා වර්තමාන බලයට පත් වුණේ 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා. එතකන් හිටියේ මේ කියන අය මේ කමිටුවේ පත් වෙලා තිබ්බේ. මේ කමිටු වාර්තාව මයිගාව තියෙනවා. මොකද දුන්න උත්තරය? එදා උන්ට එකට උත්තරයක් තිබුණේ නැහැ. ඔවුන් නොයෙක් පරීක්ෂණ කරා, මෙතන ගෙනල්ලා, ඒ සඳහා ඇවිල්ලා විශාල පිරිසක් කට උත්තර ලබා දුන්නා. ඔවුන්ගේ කට උත්තර අපි දිහා බැලුවා. ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම ශාන්ත කෝට්ටගොඩ මැතිතුමා, බුද්ධිංශ ප්‍රධාන සිසර මෙන්ඩිත් මහත්මයා, ආරක්ෂකලේකම් හේමසිරි ප්‍රාන්ත මහත්මයා, බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසත් සාලි, මේවාදී වශයෙන් මහේගමේ විශාල ලේකණයක් තියෙන යුදම්බුදාපති මහේස් සිරනායක, රාජ්‍ය බුද්ධිංශ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති කපිල සේනාරත්න මේ කතා කරා. හැබැයි ඔවුන්ට උත්තරයක් තිබුණ නැහැ.
ගරු මන්ත්‍රීතුමා විනාඩියක්
දේවල් අද අපිට තියෙන කනගාටුව ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, අද මේ අයට දෙන්න උත්තරයක් නැහැ. එදා කියපු දේවල් අද උත්තරයක් දෙන්න බැරුව අද මේක වෙනත් දේශපාලන පැත්තකට දිශානතර හරවන්න උත්සාහ කරනවා. මේක දේශපාලනීකරණය කරන්න මේ වර්තමාන විපක්ෂය කටයුතු කරනවා.
අපි දැක්කයි විපක්ෂ කටයුතු වලට කවදාවත් ගරු මුලාසනේ මන්ත්‍රී උතුමනි මේක දේශපාලනය කළා ඔවුන් උපකල්පනය කරලා මේක මෙහෙම වෙනවා කියලා ඒ උත්තරයක් බලාපොරොත්තු වුණොත් කවදාවත් මේ රටේ අවංකව නීතිය හොයාගෙන ගිහිල්ලා නීතියෙන් පිළිතුරක් ලබා ගන්න ඔවුන්ට කවදාවත් එක් වෙන්නේ නැහැ. මොකද ඔවුන් බොරුව පස්සේ සහ තමන්ට ඕමනා උත්තරය ලබා ගැනීම සඳහා ඔවුන් කටයුතු කරන නිසා. ඒක තමයි යත් ඒ නිසාද යථාර්ථය
කතා අවසන් කරන්න
කලමන්තම කාලය අවසන් මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි අපි ඉල්ලා සිටිනවා මේ රටේ මේ නිසා මිලියන 223 මිලියන 23 ජනතාව අපහසුරපත් වෙලා තියෙනවා. දුෂ්කරතාවයටපත් වෙලා තියෙනවා. ඉතිහාසයේ දුෂ්කරම තැනකට අපි අවිල්ලා තියෙනවා. මම කියන්නේ මූලාසනේ කර මන්ත්‍රීතුමනි මේ රටේ මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. පැය ගණන් කතා කරනවා. හැබැයි ඔවුන් කවදාවත් ඉන්න නායකයත් එක්ක ඉන්න රජයත් එක්ක එකඟ වෙලා මාස 6කට අපි ඔක්කොම එකට එකතු වෙලා මාස 6ක් මේ දේ ක්‍රියාත්මක කරමු මේ රට ගොඩනගන්න ඉන්න තැනින් අපි කටයුතු කරමු කියන අඩුගාන එහෙම කිව්වොත් ඒ පණිවිඩය අරගෙන මෙතෙන් ඉන්නේ නැහැ. ජනාධිපති ආරාධනා කළා.
රජයක් පිළිවෙල අවසානයි.
අපි 100ද සරල බහුතරය ගැන කතා ගන්න. අති බහුතරයක් ගැන කතා ගන්න. ඇයි බාර ගන්නේ නැත්තේ? බාර ගන්න ඌමනාවක් නැත්නම් කරන්න බෑ. විශ්වාස භගේ කතා කරනවා.
ඒක
හරට ඉලුවාගේ අර කටින්න කියනක වගේ තමයි ඒ ගැන කතා කරන්නේ.
ඒ නිසා
අපි මුල් අසනේ මන්ත්‍රීතුමනි අපිට වෙලාවම දීම පුංචි ගැටලුවක් තියෙනවා. ඒ කොහොම වුණත් විශේෂයෙන් අපි ආරාධනා කරන විපක්ෂයට සම සෑම දේශපාලන පක්ෂයකටම වර්තමානයේ පවතින මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා රට ජයග්‍රහණය කිරීම සඳහා රට ආරක්ෂා කර ගැනීම සඳහා ආර්ථික තත්ත්වය සමනය කර ගැනීම සඳහා තියෙන ගැටලු ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා
ඔවුන්ගේ සාර්ථක ලබා දෙන්න කියන
ගෞරවණීය ඉල්ලීම කරනවා.
මොබිසුදී ගරු කින්ස් නෙල්සන් මැතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
අහක කාලය.
4ක කාලයක්.
ගරු මූලාසන ආරුඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කියන්න ඕන තවත් සති අන්තයක් මේක. දැන් දින 8ක් ගත වුණා. එළියේ ගෑස් බෝලිමේ ඉන්න මිනිස්සයාට ගෑස් සිලින්ඩරේට විසඳුමක් දෙන්න බැරි වුණා. ඒ වගේම එළියේ ඉන්ධන පෝලිමේ ඉන්න අපේ ත්‍රිවිල් රියදුරු මහත්තුරුන්ට ඒ ඉන්ධන පෝලිමේ ඉන්න අයට විසඳුමක් දෙන්න බැරි වුණා. මම දකින්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව අද එකිනෙකාගේ මඩ හොදගන්න ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මම උදේ ඉඳලම කතා අහගෙන හිටියා. අර කාලේ මෙහෙමයි වුණේ මේ කාලේ මෙහෙමයි වුණේ කියලා විතරයි කතා කරන්නේ. හැබැයි අපි එළියට ගියාම මේ පාර්ලිමේන්තුවේ 225න් මහනවා අද ගෑස් වලට මොකද්ද පුතුමාල ගත්ත විසඳුම? එළිය ඉන්ධන පෝලිමේ ඉන්න අයට දෙන විසඳුම මොකද්ද? කිරිපිටි ටික හොයන ඒ දරුවන්ට දෙන විසඳුම මොකද්ද? මේ වැඩි වෙන බඩු මිලට මොකද්ද දෙන සහනය කියලා? අද යූරියා මිටිය රුපියල් 42000යි. ගෑස් සිලින්ඩරේ 185කින් වැඩි වෙලා. අද මේවා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් අලුත් කැබිනට් මණ්ඩලයක් පත් වුණා. මේ පත් වෙච්ච මැති ඇමතිවරු අඩුම ගානේ නිකන්වත් කිව්වද අපි අමාරු කාලක මේ ඇමතිකම් ටික ගත්තේ අපිට සති දෙකක් තුනක් දෙන්න මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න කියලා. ඒ අය කියන්නේ කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවනම් මේක අරන් කරන්නලු. එමුනම් මොකටද මේ ඇමතිකම් ගත්තේ? දැන් අද 225ම හෙන ඉල්ලනවා. අපි 2005 ඉඳලා මේ රාජපක්ෂවරු බලයට ගේන්න විරුද්ධව කටයුතු කරා. අද එළිය උද්ඝෝෂණ කරන අය මම දැක්කා 225ටම පොල් ගහනවා. එමුනම් අපි මොනව කරන්නද? දැන් පසුපෙළ නවක මන්ත්‍රීවරු විදියට අපි කිව්වද නැවෙන්නේ නැති වරායවල් හදන්න කියලා? ගුවන් තොටුපළවල් හදන්න කිව්වද? අපි කිව්වද මේ නෙළුම් කුළුණු වල හදන්න කියලා? අපි අවුරුද්දකට කලින් කිව්වා පොහොර ටික දෙන්න කියලා. කරපු අපරාධේ මහත 150කින් මේ රටේ වීගෝවේ ගැස්සන්න අඩු වුණා. අද අක්කර දෙකමාරක් හාන්න මේ වැඩි වෙච්ච ඩීසල් මිලත් එක්ක රුපියල් 65000ක් යනවා. තාමත් අපේ රටේ ගොවියෝ බලන් ඉන්නවා අර දෙනවපු වන්දි දෙන්නේ කවද්ද කියලා. කාටද මේ බොරු කියන්නේ? ඇයි මෙහෙම කරේ? කියන්න ලේසි වරදක් වුණා සමාවෙන්න කියලා. හැබැයි ඔබතුමාල මතක තියාගන්න මේ රටේ බත සපයන අහිංසක ගොවි ජනතාවත් එක තමයි ඔබතුමාල සෙල්ලම් කරේ. දැන් යල කන්න පටන් ගන්න බලාගෙන ඉන්නවා. කවදද ගොවියෝ කිව්වේ වතුර දෙන්න එපා කියලා?
ඔබතුමාට තව විනාඩියක්
අද වතුර එපා කියනවා. ඇයි යල කන්න පටන් ගන්න වල් නාසට ටික නැහැ. අද ගොවියෝ බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම කියනවා මේවට විසඳුම් ලබා දෙන්න වෙනවා. අපි දැන් දින 8ක් ගත වුණා එළිය අපේ අහිංසක ජනතාව තැන් තැන්වල පහන් පත්තු කරගෙන බෝඩ් ලෑලි උස්සගෙන මේ 225ටම හෙන ඉල්ලනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මම කියන්න කැමතියි මූලාසනාරුණ මන්ත්‍රීතුමනි, අපි සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අද පාලන බලයේ තියෙන ආණ්ඩුවක් තියෙනවා. මට මතකයි 69 ලක්ෂයක් ඡන්දය අරගෙන ඔබතුමාලා 19 මදි බලය මදි කියලා විශ්ව සංසෝධනක එදා මේ පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් අත උස්සලා විශ්වට ඡන්දෙ දුන්නා. හැබැයි ඒ විශ්වට ඡන්ද දුන්න අයම එදාවක කියන්න තිබුණානේ. දැන්ද මතක් වුණේ? දැන් හැමෝම කියනවා එදා මෙහෙම කරා නම් හොඳයි. ඇයි එහෙම කරේ නැත්තේ? ඇයි එදාක කියන්න බැරි වුණේ? ඔබතුමාලා මේ වැරදි තීන්දුව තියන ගන්නකොට මෙයා පූර්ණ ආදාසයක් වේවි. මේ පොහොර ප්‍රශ්නේ අදද ඇති වුණේ?
ගරු මන්තුමා,
අපි අවුරුද්දක් තිස්සේ මේ පොහොර ප්‍රශ්නේ ගැන කතා කරා. හැබැයි කියන්න කනගාටුයි, කිසි කෙනෙක් එදා මේවා ස්ථිර කරේ නැහැ. අපි විතරයි ඒවට කතා කරේ. ඉතින් ඒ නිසා දැන්වත් විශේෂයෙන් මේ ඉන්දන පෝලිං වල ඉන්න අපේ අහිංසක ජනතාවට ගෑස් ටික ඉල්ලන ඒ මිනිස්සුන්ට, කිරිපිටි ටික ඉල්ලන මිනිස්සුන්ට මේවට සහන ටික ලබා දෙන්න කියලා කඩිනමින් මේවට උත්තර ලබා දෙන්න කියලා අවස්ථාව ලබා දෙන්න ස්තුතියි.
ස්තුතියි ගරු උද්දික ප්‍රේමරත්න මැතිතුමා. ඔබතුමාටත් විනාඩි 4ක කාලයක් තියෙනවා.
ස්තුතියි. අපි දැන් දවස් දෙකක් ඊයේ සහ අද සහරාන්ව ප්‍රොමෝට් කරන විවාදයේ මේ පාර්ලිමේන්තුවේ පවත්වනවා. මේ වෙනකොට බංග්ලාදේශයේ අපේ ශ්‍රී ලාංකිකයෙක් මියැදිලා ඒ මරණය සම්බන්ධව සාක්ෂිකරුවන්ට, වැරදිකරුවන්ට දඬුවම් පමුණුවලත් ඉවරයි. පකිස්තානයේ සමාවෙන්න, පකිස්තානයේ අපිට අපි ගැන තේරුම් ගන්න හොඳ පණිවිඩයක් ඒක. කෝ අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම්? අපේ රටේ කවුද ප්‍රශ්නවලට විසඳුම් හොයන්නේ? අපිද හොයන්න ඕනේ? මමද මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕනේ? අපි ඇවිල්ලා පසුපෙළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට 133,553ක් ඡන්දෙ දීලා අනුරාධපුර දිස්ත්‍රික්කෙන් තුන්වෙනියට තේරලා මම එනවා. මම මේකට ආවට පස්සේ මම පසුපෙළ මන්ත්‍රී තුන්වෙනියට තේරලා පත් වෙලා ඉන්නේ. සිස්ටම් චේන්ජ් ගැන අපි කතා කරනවා. සිස්ටම් චේන්ජ් එක කොතනද තියෙන්නේ? කොතනින්ද මේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ? මේ රටේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ මේ පාර්ලිමේන්ට් එකෙන්, වෙන කොහෙන්වත් නෙමෙයි. පසුපෙළ මන්ත්‍රීවරු කී දෙනෙක් ඉන්නවද මේ පාර්ලිමේන්තුවේ? නිකන් රස්සියා දුක ගහ. ඒ මිනිස්සුන්ගේ වැඩක් ගන්නවද මේ පාර්ලිමේන්ට් එකට? ඒ මිනිස්සුන්ට වගකීමක් දීලා තියනවද? කිසිම වගකීමක් දීලා නැහැ. ඒ මිනිස්සුන්ගේ දැනුම කොච්චරක් තියනවද? ඒ මිනිස්සුන්ගේ මොනවටද ඒ මිනිස්සු දක්ෂ? ඒ ගැන හොයලා බලලා ඒ මිනිස්සුන්ගේ මේ රටට වැඩක් ගන්නේ නැහැ. ඒක තමයි මේ පාර්ලිමේන්ට් එකේ තියෙන පළවෙනි වැරද්ද මම දකින. ඉදිරිපෙළ පසුපෙළ අපි දෙකට බෙදාගෙන මේක ආසන පනවනකොට ඉදිරිපෙළ දේශපාලන ඉතිහාසයක් ගොඩනැගීම තමයි මේ පාර්ලිමේන්තු එකට පත් වෙලා පැමිණීමේ පළවෙනි පරමාර්ථය. ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීම තමයි පළවෙනි පරමාර්ථය මේ පාර්ලිමේන්තුවේ. අපි දකින්නේ නවක මන්ත්‍රීවරු විදිහට අපි මේක කියව ගන්න වෙන්නේ. මේ රටේ තියෙන ප්‍රශ්න ගැන හොයලා බලලා ඒවට විසඳුම් සෙවීම මේ රටේ කවදාවත් වෙලා නැහැ. ඒ නිසා තමයි අද මේ තරම් ප්‍රශ්න ගොඩ ගැහිලා තියෙන මේ රට ඇතුලේ. දැන් අපි අද අදින් පස්සේ පාර්ලිමේන්තුව පවත්වන්නේ නැහැ. මෙච්චර රටේ ප්‍රශ්න ගොඩක් තියෙන මොහොතක මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන පාර්ලිමේන්ට් එක අදින් පස්සේ අපි වහනවා. හරිනම් මේ වෙලාවේ අපි හෙටත් අනිද්දාත් දිගටම වැඩ කරලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න ඕනේ. අපි හිතන් හිටියේ රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ පාර්ලිමේන්ට් එකට ඇවිල්ලා කියලා. නමුත් මෙතනත් ඒකට විසඳුමක් නැත්තම් කොහෙද විසඳුම් තියෙන්නේ? තීන්දුව තීරණ ගන්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරු, මන්ත්‍රීවරු, දේශපාලඥයෝ ඇයි තීන්දුව තීරණ ගන්නේ නැත්තේ? තීන්දුව තීරණ ගන්න බැරනම් අපිට දෙන්න, අපි ගන්නම්. ජ්‍යෙෂ්ඨ තනතුරු අගමැතිකම කමන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ, අපිට දෙන්න. අපි තීන්දුව තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නැහැ, V8 ඕනේ නැහැ, ආසන ඕනෙත් නැහැ. මේ මහ පොළොවේ වාඩි වෙලා හරි කමන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න. රටේ ආරක්ෂාව සම්බන්ධව දැඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ආරක්ෂාව වගේම නීති ආරක්ෂාව රකින්න නිලධාරීන්ගේ ආරක්ෂාව තනතුරේ වැටලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අපේ නායකයන්ගෙන් හඬක් නැති එක සම්බන්ධව ලොකු කනගාටුවක් තියෙනවා. ඇයි මිනිස්සුන්ට කතා කරන්නේ නැත්තේ? මේ රටේ මිනිස්සු හදවත් තියෙන මිනිස්සු. කොවිඩ් කාලේ කොච්චර එහා ගෙදර මිනිස්සුත් එක්ක තරහ වෙලා හිටියත් මෙයා ගෙදර මිනිස්සයා එහා ගෙදර පවුලටම කණ්ඩ මොන්න ටික ගිහින්ලා දුන්නා. එහෙම සංවේදීකමක් තියෙන මිනිස්සු ඉන්න රටක් මේක.
ඇයි ඒ සංවේදීකමට අපි ආමන්ත්‍රණය කරන්නේ නැත්තේ? මිනිසුන්ගේ ආවේගය නිවන්න ඇයි අපේ නායකයෝ කටයුතු කරන්නේ නැත්තේ? ඒක තමයි මේ මොහොතේ තියෙන ප්‍රබලම ප්‍රශ්නේ. දැන් අපි අදින් පස්සේ පාර්ලිමේන්තුව නතර කරාම හෙට මිනිස්සු අරගලේ නතර කරලා නිවාඩු ගනි. එහෙමද අපි හිතන් ඉන්නේ? ගෝල් ෆේස් එකේ ඉන්න එක කණ්ඩායමක් විතරයි. හැම ගෙදරකම ඉන්න මිනිස්සයාගේ හිත ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙනවා.
ගරු මන්ත්‍රීමා තව විනාඩියක් පමණයි
කතා. ප්‍රශ්නයක් නැහැ. මම කතා පවත්තලා මේකේ පොරක් වෙලා හිට වෙන්න ආපු මිනිහෙක් නෙමෙයි. මට ඕනේ මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳනවා දකින්න පාර්ලිමේන්තු එකක්. ඒ වෙනුවෙන් අපේ නායකයන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා මේ වෙලාවත් අඩියක් පස්සට ගන්න තමන්ගේ ප්‍රතිරූපයෙන් එළියට එන්න. එළියට ඇවිල්ලා අඩියක් පස්සට අරගෙන එක මේසෙක වාඩි වෙලා මේ ප්‍රශ්න ටික විසඳන්න සාකච්ඡාව පටන් ගන්න. පටන් අරන් මේ ප්‍රශ්න ටික විසඳලා තම තමන්ගේ දේශපාලන කඳුරට වලට ගිහිල්ලා කැමති දේශපාලනයක් කරන්න. හැබැයි අනාගතයේ මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් වෙනවා. වෙනස් කළ යුතුයි. කතා පවත්වන චරිතවලට මේ රටේ ඉඩක් නැති බව විතරක් අඳුන ගන්න. සුදි.
ඔබ ස්තුති. ගරු වෙච් නන්දසේන මැතිතුමා, ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
මුල්ලසන ඔබ ගරු මන්ත්‍රීනි, පසුගිය මාස කන්නේ පොහොර ලබා නොදීමත් එක්ක මේ රටේ ඇතිවෙච්ච ජනතා විරෝධය මම හිතන්නේ රජයේ පෙරලට මහා කරලා බඩපත්ට කටියට හේදුනා. එක පැත්තෙන් ගෑස් නැහැ, අයි පැත්තෙන් බහන්ඩ බල මිල අහසෝසර ගිහිල්ලා විදුලිය නැහැ, ඒ වගේම රොහල්ට ගියාම බෙහෙත් ටික ගන්න නැහැ. ඉතින් මේවට හේතු අහව කාරණා කියන කාරණේ ජනතාවට වැඩක් නැහැ. ජනතාවට මේ සඳහා විසුල් ලබා දීම තමයි අවශ්‍ය වෙන්නේ. අපි දන්නා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ පැවතුන සියලු මාණ්ඩු මේ විදේශ බහන්ඩ ආනයනික විශේෂම විරුද්ධාර්ථිකෙන් පස්සේ ආනයනය කිරීම සඳහා කිසිම ප්‍රතිපත්තියක් තිබුණ නැහැ. ඕනෑ එකයි එපා එකයි හැම දෙයක්ම ගෙනාවා. ගමන් මෙහෙට අවශ්‍ය වෙන ඉදල කොස්ස ඒලගේ වැසක් කෝල් සරුංගලේ වගේ දේවල් ආනයනය කරලා මේ රට උපයා ගන්න විදේශීයමේ වියදම් කරා. අයින් පැත්තෙන් ගත්තාම ණය කියන මම හිතන්නේ ණය කියන එක මේ රටේ ගැනීම චාරිත්‍ර බවට පත් කරන තිබුණා. විශාල විශාල වශයෙන් විදේශ ණය ලබා ගත්තා. නමුත් ගෙවන්නේ ගියම් ප්‍රශ්නයක් වුණා. අද විදේශීයමේ ප්‍රශ්නේ නිසා අද මම හිතන්නේ රට බහම් බොම් බරපතල අසාර්ථක රාජ්‍ය මට්ටම් පත් වෙන තත්ත්වයක අත්පත් කරලා. ගිය අයවැය විවාදෙදිත් මම පැහැදිලිම කිව්වා කට උඩ ඉන්නේ අපි අය රාජ්‍ය බඩපත් වීම. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ආනයන කර යම් යම් දේවල් සීමා කරන්න නෝත් අපිට ඒක කරේ නැහැ. ඒ කරේලා තියෙන අද මේ තත්ත්වය පත්ලා තියෙනවා. නමුත් දැන් විනාඩි 4කින් මොනවද කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇත්තරම තියෙනවා. දැන් කොහොම නමුත් අර අද දැන් යල පටන් අරන් තියෙනවා. අපි දැන් අපේ ප්‍රදේශයේ අල්බගා කරලා ඉවරයි. දැන් පොහොර අවශ්‍යයි. දැන් ඒ හින්දා මේවා දැන් වෙන කතා කරලා වැඩක් නැහැ. පොහොර උඩ පොහොර අනිවාර්යයෙන්ම අපි 50ට 50ට ලබා දෙනවා. රසායනික පොහොරන් ලබා දී යමිට දැන් කටයුතු කරලා කියලා මම අමාත්‍යවගෙන් දැනගත්තා. හැබැයි රසායනික පොහොර අවශ්‍ය 50ට 50ක් අඩුවනේ හෙක්ටයාරයට කිලෝ 50ක්වත් රසායනික පොහොර ලබා දෙන්න ඕනේ. එහෙම ලබා දුන්නොත් එහෙම මේ රැල්ල තවත් බරපතල රැල්ල බඩපත් වෙනවා. ඒ රැල්ල පාලනය වෙන්න නම් ওই තියෙන මට්ටමවත් පවත්ත ගන්න නම් අනිවාර්යෙන් පොහොර ලබා දීමේ කාර්යයට අපි අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි 1977 94 කාලයේ තමයි මේ රටේ ඉතාලම මම හිතන්නේ මෙලෙච්චම කටිය සිද්ධ වෙච්ච කාලේ නින්දිර පාත් සියලු ක්‍රියාවන් සිද්ධ වුණා. ජීවිත 60,000ක් විනාශ කරා. කෝටි ගානක දේපළ විනාශ කරා. ඒ එතකොට මේ ඒ කාලය තුල අපි අඳුනගත් ප්‍රධානම කාරණේ හැටියට අපි දැක්කේ පළවෙනි කාරණේ විදාවිජාපිත ක්‍රමය. දෙවෙනි එක දැක්කේ විවෘතාර්ථිකය. මේ දෙක වෙනස් කරන්න ගියා තමයි 94 අපි පෙළපළිගේ ඡන්ද කරේ. හැබැයි එදා ඉඳන් අද වෙනකල් අපිට බෙරුණක වෙනස් කරන්නේ. අපි දන්නා විදායක ක්‍රමය එහෙම තියාගත්තා. විවෘතාර්ථිකයට මානසික මොහොන රැද්දනා කියලා පහුගිය කාලේ කිව්වා. හැබැයි මානසික මොනර දුන්නා මොකද මේ මානසික මොනර අපි දන්නේ නැහැ. ඉතින් ඇත්තටම අද ඒ පස්සේ නිසා අද ලුකු පරපතල පස්සේ එක තත්ත්වයකට පත්ලා තියෙනවා. ඒ හින්දා ඒ විතරක් නෙමෙයි ඡන්ද ක්‍රමයක් වෙනස් කරන්න ඕන වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේකට අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ. යුද්ධ වෙලා දෙවෙනි ලෝක සංග්‍රාම වෙලාවේ ඇමරිකාව එක්සත් රාජධානිය වගේ මහා මේ දක්ෂිණාසික රටවල් රුසියාව වගේ වාමාංශික රටක් එකතු වෙලා සාකච්ඡා කරලා යුද්ධ ජයග්‍රහණය කරා. ඇයි අපිට එකතු වෙන්න බැරි? අපේ පැත්තේ ඒ පැත්තේ වාඩි වෙන පැත්තේ මේ පැත්තේ වාඩි වෙන එකම කන්නේම නමක් වෙනස් කර තියා ඉන්න. ඒ හින්දා අපි කියන්නේ මේ ඔක්කොම එකතු වෙලා අපි මේ කාර්ය කරන්න ඕන. එහෙම කරත් විතරයි අපිට කරන්න පුළුවන්. ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා. හැබැයි ඒත් එක්ක මම කියන්නේ දැන් ඒක කරායි කියලා මේ පළදින ගැටලුවට විසඳුම දැම්ම ගන්න බෑ. මාස ගණන් කාලයක් ගත වෙනවා. අන්න ඒක විවස්ථාන වල කාර්යයක්. ඒකට කාලයක් ගත වෙනවා. හැබැයි එතකල් අපි මේකට අනිවාර්යෙන් ඉන්ධන ලබා දෙන්න ඕනේ නැද්ද? ඉන්ද ලබා දෙන්න ඕනේ. හැබැයි ඉන්ද තියෙන ප්‍රමාණය අමිතුමා නම් කිව්වා ඉන්ද අවශ්‍ය තරම් තියෙන ප්‍රමාණය ප්‍රශ්නයක් තියෙන කියලා. හැබැයි අපේ ගම් වල ප්‍රශ්නේ දිහටම තියෙනවා. ඒ ඉන්දර පස්සේ තියෙන. එහෙනම් මේ නිසා මම කියන්නේ ඉන්දන බෙදා හැරීමේ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. අඩු වශයෙන් මේක ප්‍රමුඛතා ලේඛනයක් හදාගන්න අත්‍යවශ්‍ය දැන් අත්‍යවශ්‍ය කාරණාවට දෙන්න ඕන. ඒ වගේම තමයි සුයන්ද්‍ර කියා අද ත්‍රිරෝධරයක් ක්‍රියාත්මක කරගෙන ජීවත් වෙන්නේ ඒකෙන්. එහෙනම් ඒගොල්ලන් ප්‍රමුඛතා වේදින ක්‍රමයක් හදන්න ඕන. ඊළඟට තමයි කෘෂිකර්ම. කෘෂිකර්මයකට මේ කන්න දෙකයි තියෙන මාස දෙකයි වාත මේ ඉඳන ඕන වෙන්නේ. දැන් මේ පටන් අරන්දේ මේක අද දුන්නේ නැත්නම් මේ යල කරගන්න බැරි වෙනවා. ඉඳ ලබා දෙන්න.
ඒ වගේම කාලය අවසానයි.
ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරි විශේෂයෙන් රාජ්‍ය නිලධාරින් දැන් අපේ පදිවියේ ඉන්න රාජ්‍ය නිලධාරයා යනවා අනුරාධපුර වෙදට. අනුරාධපුර කියන පදිවියට න කිලෝමීටර් 60ක් විතර බයිස්කල යන්නේ. තෙල් ගහ ගන්න පොලිමින කාලේ වියදම් පඩිය ගත්තාම මුළු පඩියම ඉන්නවලට ගිහිලා. ඒ මේ වගේ මේ බලවට්ටල වැඩේ. දැන් ඒ නිලධාරියා පදිවියේ පාසලම් කාර්යය ගැන පසුපාසලම් වැඩ කරන්න පුළුවන් නම් ඇයි යට දෙන්නේ බැරිද? හැබැයි ඒක නම් රමයේ දෙන්න බැරිද? හැබැයි පුරප්පවට නැත වෙන දරේ දුන්නට වෙන. ඒන අනිවාර්යයෙන්ම ප්‍රමුඛ කාර්යයක් ඇතියට මේ රාජ්‍ය නිදනි ආසන ස්ථානට මාරු කරන්න ඕනේ. මම හිතන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.
ඒක මන්ත්‍රීවරයා කාලය අවසానයි.
ඔව් ඒ වගේම තායික විනාඩියක් දෙන්න මට මේ ඒ වගේම තමයි මම කියන්නේ මේ ප්‍රධාන ව්‍යාපෘති වලට කෙටි කාලීන ප්‍රතිඵල ලබා ගන්න බැරි කිසිම ව්‍යාපෘතියකට මේ අවස්ථාවින්ද ලබා නොදී කටයුතු කරන්න කියලා මම
විශේෂයෙන්
මම හිතා තව එක වචන දෙකක් දුන්නා කියන්න අපි වැදගත්ම කාරණේ මේකේ අද ලංකාවේ මේ ඉන්ධන නිෂ්පාදනය කරන ඇමරිකාවට ගිහිල්ලා රස්සාවක් හැටර කරන මේ උපාලී සෙබ්‍රත් කියන මහත්තයා අපි දැක්කා පහුගිය දවස්වල දාලා තියෙනවා අද මේ ඇමරිකාවේ බිලියන 28 33ක් අතර ප්‍රමාණ ජාතික දඬුවම් එකතු කරන ඒ රටේ ඉන්ධන නිෂ්පාදනය කරලා ලංකාවේ මිනිස්සු ලංකාවේ එතුමා ස්ථානයක් වෙනවලු හැබැයි එතුමා යනකොට දොර වෙනවලු එතුමා ඊයේ පෙරේද මාධ්‍ය ප්‍රකාශයක් කරා ඉතින් අපි කියන්නේ මේ වගේ අඳුනගෙන ඒක කරන්න බැරි ඒ වගේම තමයි මේ ගාමිණී මේ සම්රත් කියලා මහත්මී ඊගොමේ පදිංචි කරුවෙක් එතුමා 2016 ඉඳලා එතුමා ඉන්ධන හදර ක්‍රමයක් හදලා තියෙනවා හැබැයි ඒකට ආයෝජනයක් හොයාගන්න උත්සාහ කරනවා අද වෙනකල් ආයෝජනයක් හොයාගන්න බැරිලා තියෙනවා එතුමාලා අඳුරගෙන එතුමාගෙන් මම ඊයේ කතා කරා එතුමන් අහව කොච්චර ප්‍රමාණයක එතුමාට ඉන්ධන නිෂ්පාදනය කරන්න පුළුවන් මේ රටේ පොලිසියෙන් ප්ලාස්ටික් රබර් එකතු කරලා එතුමා කියන 140 50 අතර මට පුළුවන් 40 50 පැත්තක තියමු 20ක් කරොත් ඒත් අපිට ලොකු දෙයක් නේ විදේශයෙන් මිතුරු වෙනවනේ ඉතින් එහෙමනම් අපි කියන්නේ මේ වගේ අවස්ථාව ගන්න දෙන්න ක්‍රම
බොහොම ඉස්සුදේ කරුමන්තුමා
අන්න ඒ ඉඳ මේ වගේ විකල්ප ක්‍රම ක්‍රියාත්මක කරන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා